SBS రేడియో SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
සුපුරුදු පරිදි අදත් සිකුරාදා දිනේ අපි ගෙවියන සතියේ ලෝක අවධානය යොමු කරනු එකතු කරගෙන ලෝ වටා විදෙස් විත්තිගෙන එන මේ සූදානම් වන්නේ. සුපුරුදු පරිදි අදත් අපිත් සමඟ එකතු වෙනවා FP මාධ්‍ය ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ. අයිබෝන් අමල්.
අයිබෝන්
චරිත. ඔව් මල්, මුලින්ම අවධානය යොමු කරමු ඇමරිකාවට. මේ දිනවල මං හිතන්නේ වැඩිපුර අවධානයක් යොමු වී තිබෙනවා මේ ජනපති ට්‍රම්ප්, විශේෂයෙන් බහුසංස්කෘතික පසුබිමක් සහිත ඩෙමොක්‍රටික් කොංග්‍රස් නියෝජිතවරයන් පිරිසක් සම්බන්ධයෙන් සිදු කර ඇති ප්‍රකාශයක් නිසා. දැන් එහි අලුත්ම තත්ත්වය කුමක්ද සහ එහි පසුබිමත් අපිට පැහැදිලි කරන්න පුළුවන්ද?
ඔව් චරිත, මෙතන මේ කොංග්‍රස් මණ්ඩලයේ සමාජිකාවන් 4 දෙනා ඔවුන් මෙක්සිකෝ ඇමරිකානු දේශ සීමාව අසල තියෙන ඇමරිකාව විසින් පවත්වාගෙන යන මේ සරණාගති තමන්ගේ රටට ඇතුළු වෙන්න උත්සාහ කරන පුද්ගලයන් රඳවා තියෙන ස්ථානවලට ගිහිල්ලා ඒ ස්ථානවල තියෙන මේ රඳවියන්ට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න පිළිබඳ ලොකු හෙළිදරව්වක් කරා. මෙතනදී ඔවුන් 4 දෙනා කියා සිටියා ඇමරිකානු ධජය යට මේ විදිහට ජනතාව පීඩාවට පත් වෙනවා නම් ඒක ඔවුන්ට පිළිගන්නට බැරියයි කියලා. විශේෂයෙන්ම පවුල් වෙන් කරලා, ළමයින් වෙන් කරලා, ඒ වගේම ඒ රඳවියන්ට අවශ්‍ය මූලික පහසුකම්වත් නැති වටපිටාවක තමයි ඔවුන් මේ විදිහට රඳවාගෙන ඉන්නේ කියලා. ඉතින් මේකට ප්‍රතිචාරයක් හැටියට ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් මාර්ගයෙන් මේ කොංග්‍රස් සමාජිකයන් 4 දෙනා බොහොම දැඩි විවේචන ලක් කළා. එපමණක් නෙමෙයි ඔවුන් 4 දෙනාට, ඔවුන් අතර මේ සුදු ජාතිකයන් නොවන 4 දෙනෙක්, ඔවුන්ට නැවතත් තමන්ගේ රටට යන්නේ කියලා ඔහු යෝජනා කරලා තිබුණා. ඉතින් මෙතනදී මේක ලොකු ආందోళනාත්මක ට්විටර් පණිවිඩයක් වුණා. මොකද මේක මේ කාන්තාවන් 4 දෙනා සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාමත්ම ජාතිවාදී විදිහට මේ ප්‍රකාශය කළයි කියලා ඒක දැඩි විවේචනයට ලක් වුණා. අවසානයේදී මේ කතාව ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලය දක්වා ගිහිල්ලා කොංග්‍රස් මණ්ඩලයේ අවුරුදු 100කට පස්සේ ප්‍රථම වතාවට රටේ ජනාධිපතිවරයා කරපු ප්‍රකාශයක්, එහෙම නැත්නම් ජනාධිපතිවරයාගේ මේ කතාව සාකච්ඡාවට ලක් වෙලා ඒ පිළිබඳ ඡන්දයක් තිබුණා. ඒ ඡන්දයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ජාතිවාදී ප්‍රකාශයක් කළා කියන එක කොංග්‍රස් සභාව විසින් සම්මත කරා. මේ සම්මත කර ගැනීමට විශේෂ වුණේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පක්ෂයේ සමාජිකයන් කිහිප දෙනෙකුත් ඒ අදහසට එකඟව ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව මෙතනදී ඡන්දය ප්‍රකාශ කළා.
ඔය එතකොට ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව මෙහිදී මේ විශ්වාස භංගයක් වගේ දෙයක් ඉදිරිපත් වුණාද?
ඔව්, මෙතන ඇත්තටම මේක අපිට විශ්වාස භංගයක්, එහෙම නැත්නම් දෝෂාභියෝගයක් හැටියට ගන්න බෑ. මේ යෝජනාවත් එක්ක තවත් යෝජනාවක් කොංග්‍රස් මණ්ඩලයට ගෙනල්ලා තිබුණා. විශේෂයෙන්ම ඔහුට විරුද්ධ ඩෙමොක්‍රටික් පක්ෂයේ සමාජිකයන් විසින් ඔවුන් කියා සිටියා දැන් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ව දෝෂාභියෝගයකට ලක් කරන්න හොඳ වෙලාව. ඒ නිසා ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එන්නට ඕනේ කියන යෝජනාවත් කොංග්‍රස් මණ්ඩලයට ගෙනාවා අර පළවෙනි යෝජනාව ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව සම්මත වුණාට පස්සේ. නමුත් මේ අවස්ථාවේදී ඩෙමොක්‍රටික් පක්ෂය, කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධ පක්ෂයේ සමහර පිරිස් දැඩිව කියා සිටියා මේ අවස්ථාව සුදුසු නෑ ඔහුව දෝෂාභියෝගයට ලක් කරන්නට කියලා. ඒ නිසාවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අවස්ථාවේදී දෝෂාභියෝගයකට ලක් වෙන එක ඒකෙන් ඒ අවධානමින් ඔහු මිදුණා. මෙතනදී ඔහුට විරුද්ධව දෝෂාභියෝගයන කටයුතු සම්බන්ධයෙන් ගෙනපු යෝජනාව පරාජයට පත් වුණා.
එතකොට ඇත්තටම දැන් මේ වසර 2020 මැතිවරණයට සූදානමක් විදිහට මේ ට්‍රම්ප්ගේ මේ ක්‍රියාකලාපය සමහර මං හිතන්නේ මාධ්‍ය හඳුන්වා දෙනවා නේද? ඔහුගේ පාක්ෂිකයන් වෙත තවත් ඇද ගැනීම සඳහා ඔහු මේ ආකාරයේ අදහස් ප්‍රකාශ කරන බවට.
ඔව් චරිත, මෙතන ඔහු 2020 තමන්ගේ ජනාධිපති ඒ වැඩපිළිවෙල, එහෙම නැත්නම් ප්‍රචාරක කටයුතු දැන්ම මේ කටයුත්තත් එක්කම ආරම්භ කළා කියලා තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම තමන්ට සහය දක්වන ඒ දැඩි ජාතිවාදී, එහෙම නැත්නම් සුදු ජාතික ඒ කොටස් වලට ආමන්ත්‍රණය කරමින් තමයි මේ කටයුත්ත කළේ කියලා පැවසෙනවා. ඉතින් මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචනයට ලක් වුණා නම් රට තුල තමන්ට සහය දක්වන පිරිස අතර ඔහුගේ ජනප්‍රියත්වය තවත් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙතනදී දැන් 2020 ඡන්ද ව්‍යාපාරයේ ඔහු මේ අවස්ථාවේ හිතුවටත් වඩා වැඩි සහයෝගයක් ලබා ගනිමින් මේ අවස්ථාවේදී දියත් කරලා තියෙනවා. නමුත් ඔහුට එක ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණ චරිත, මේ කොංග්‍රස් සභාවේ මේ කටයුත්තත් එක්කලා තවත් ඩොනල්ඩ් ට්‍රම්ගේ ලොකු ජයග්‍රහණයක් හැටියට සලකපු ඔහු සෞදි අරාබියාවත් එක්ක ඇති කරගත්ත වෙළඳ කිවිසුමක්, විශේෂයෙන්ම සෞදි අරාබියාවට ඩොලර් බිලියන 8කට අධික මිල ඇමරිකානු ඇමරිකාවේ නිෂ්පාදිත අවියායුධ විකිණීමට ඒ කරපු යෝජනාව කොංග්‍රස් මණ්ඩලය ප්‍රතික්ෂේප කරා. ඉතින් මේක මීට කලින් අවස්ථාවලදී ඩොනල්ඩ් ට්‍රම්ප් හැඳින්වුවේ ලෝක ඉතිහාසයේ ඇතිවෙච්ච විශාලතම වෙළඳ ගනුදෙනුව හැටියට. නමුත් දැන් ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලය ඒ වෙළඳ ගනුදෙනුව නොකළ යුතුයි කියලා යෝජනා කරලා තියෙනවා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවසානයේදී නිෂේධ බලය ලැබෙනවා, ඔහුට පුළුවන් ඔහුට අවශ්‍ය නම් ඉහළ මන්ත්‍රණ සභාවේ මේ කටයුත්ත සෞදි අරාබියාවට ආයුධ විකුණන්නට ඔහුට කරගන්නට ඒ බාධාවක් ඇති වෙනවා නම් ඒ බාධා ඉවත් කරන්නට තමන්ගේ නිෂේධ බලය පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඇමරිකානු ජනාධිපතිවරු බොහොම අකමැති මේ විදිහට තමන්ගේ ඒ මන්ත්‍රණ සභා දෙක, ඉහළ මන්ත්‍රණ සභාව සහ සෙනෙට් සභාව අභිබවාගෙන තමන්ගේ නිෂේධ බලය පාවිච්චි කරන්න අකමැති. නමුත් මේ අවස්ථාවේදී ඒ මිල ගැන කල්පනා කරලා බලපුවම ඇමරිකාවට ලැබෙන්න තියෙන ඒ ආදායම සලකපුවාම බොහෝ දුරට ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ නිෂේධ බලය මේ අවස්ථාවේදී පාවිච්චි කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
එතකොට අපි සූඩානය කෙරේ අවධානය යොමු කළොත්, මේ හමුදා පාලනයක් සහිත සුඩානයේ මේ වන විට සිවිල් පාලනයත් සමග යම් බලය බෙදා ගැනීමේ එකඟතාවයකට ඇවිල්ලා තිබෙනවා නේද? එහි තොරතුරු අපි දැනගන්න කැමතියි.
ඔව් චරිත, සූඩානයේ එක්තරා විදිහකට මේකට අපි සුබ ප්‍රවෘත්තියක් හැටියට දකින්න පුළුවන්. මොකද පහුගිය සති කිහිපයේදී සුඩානය තුළ විශේෂයෙන්ම රාජ්‍ය බලය අල්ලාගත්තු හමුදා බටපිරිස් සාමාන්‍ය ජනතාවට ප්‍රහාර එල්ල කරලා මේ ගිය මාසේ මුල් සතිය වෙනකොට 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වෙනවා කියලා වාර්තා වුණා. ඉතින් රට තුළ අස්ථාවරභාවය තවත් වැඩි වෙලා රට ගෙනියන්න බැරි තත්ත්වයටම අවිල්ල තිබුණු මොහොතක මේ විදිහට ඒ හමුදා පාලකයන් තමන්ට විරුද්ධව ඒ කැරලි දහපු කොටස් සමග දැන් එක්තරා විදිහකට සාම ගිවිසුමකට පිවිසිලා තියෙනවා. මේ සාම ගිවිසුමේ එකඟතාවයක් අනුව ඉදිරි අවුරුදු 3 රට පාලනය කිරීමේදී ඒ පාලන බලය බෙදා ගැනීම සඳහා ඔවුන් එකඟතාවයකට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ තව අවුරුදු 3 ඡන්දයක් පවත්වලා නැවතත් රට සිවිල් පාලනයකට යොමු කරන්නට එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සුඩානයේ අල් බෂීර් ජනාධිපතිවරයා අප්‍රේල් මාසයේදී බලෙන් පහකලාට පස්සේ ඇති වෙලා තිබිච්ච ඒ අස්ථාවරභාවය එක්තරා දුරකට අඩුවීමේ ප්‍රවණතාවයක් මේකෙන් නැති වෙලා තියෙනවා. මේ සුඩානයේ තිබිච්ච කැරලි නිසා ඒ අසල්වාසි රටවලත් ප්‍රශ්න ඇති වෙලා තිබුණා. මොකද දේශ සීමා හරහා සරණාගතීන් වගේ පිරිස් යන්න පටන් ගත්ත නිසා. නමුත් මේ වෙනකොට දැන් එකඟතාවයේ අනුව ඉදිරියේදී මේ කටයුත්ත සහවුරු කරන්නට දෙපාර්ශ්වයම එකඟත් වෙලා තියෙනවා. මේකට අසල්වාසි රටවලිනුත් සහාය ලැබිච්ච බවට වාර්තා වෙනවා. ඒකම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ ඇති කරගන්න තියෙන ගිවිසුම, එමනම් දැනට මේක ඇති කරගෙන තියෙන එකඟතාවය පැසසුමට ලක් කළ වුන් බලාපොරොත්තු වෙනවා. මේක ඉදිරි අඩු යටත් පිරිසෙන් ඉදිරි අවුරුදු 3 ස්ථාවර භාවයක් සහ සාමයක් මේ ප්‍රදේශයට ළඟා කරන්නට හැකි වෙයි කියලා.
එතකොට දැන් මේ ඉරානයට එරෙහිව ඇමරිකානු සම්බාධක ක්‍රියාත්මක වන බව අපි දන්නා කරුණක්. නමුත් ඇමරිකාව විසින් දැන් ඉරාන විදේශ අමාත්‍යවරයාට ඇමරිකාවට පැමිණීමට අවසර ලබා දී තිබෙනවා නේද? මේ පිළිබඳව මොනවද තියෙන තොරතුරු?
චරිතද මේ වෙනකොට මැද පෙරදිග විශාලම අර්බුදය වෙලා තියෙන ඉරානය සම්බන්ධයෙන්. මොකද ඉරානය තමන්ගේ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වෙලා තමන් ඒ යුරේනියම් නිෂ්පාදනය කිරීම වැඩි කරන කටයුත්තකට පිවිසිලා තියෙනවා. ඉතින් මේ පිළිබඳ ලෝක අවධානය යොමුලා තියෙන්නේ මොකද ඉරානයට න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ලැබෙයිදෝ කියන කාරණාව. දැන් අදට අවුරුද්දකට කලින් ඇමරිකාව මේ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වෙලා ඉරානයට විරුද්ධව බොහෝ සම්බාධක තවත් උත්සන්න කරලා තියෙන මොහොතක මේ විදිහට ඉරානයේ විදේශමැති ජවිද් සරීෆ් ඔහු එක්සත් ජාතීන්ගේ සමුළුවක් අමතන්නට නිව්යෝර්ක් නුවරට යන්න අවසර ලබලා තිබුණා. සාමාන්‍ය සම්ප්‍රදාය අනුව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වෙන ඒ එක්සත් ජාතීන්ගේ කටයුතු වලට සහභාගී වෙන විදේශීය අමුත්තන්ට වීසා ලබා දීම සාමාන්‍යයෙන් ඇමරිකාව කරන දෙයක්. නමුත් මේ අවස්ථාවේදී ඔවුන් විශේෂයෙන්ම ඉරාන විදේශ අමාත්‍යවරයා රටට ඇතුල් වෙන්නට අවසර දුන්නට ඔහුට ඒ එක්සත් ජාතීන්ගේ කාර්යාලය, එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ ස්ථානය අවට ඉතාමත්ම කෙටි දුරක විතරක් රැඳී ඉන්න තමයි අවසර දීලා තියෙන්නේ. ඉතින් මේක සුවිශේෂ කාරණාවක්. මේ විදිහට විදේශ අමතිවරයාගේ නිව්යෝර්ක් සංචාරය බොහොම දැඩි ලෙස පාලනයට ලක් කරලා තියෙනවා. ඉතින් ඇමරිකාව මේ අවස්ථාවේදී කියන්නේ තමන්ගේ තානාපති නිලධාරීන්ට ඉරානය බලපෑම් කරනවා වගේම ඒ විදිහටම එකට එක කිරීමක් හැටියට ඔවුන් මේ අවස්ථාවේදී ඉරාන විදේශ අමතිට මේ විදිහට ගමන් කිරීමේ තහනමක් එහෙම නැත්නම් යන්නෙන්න පුළුවන් සීමාවක් පනවන්න තීන්දුව කරයි කියලා. නමුත් අපි දන්නවා මේ වෙනකොට කිසිම ඇමරිකානු තානාපති නිලධාරියෙක් ඉරානයේ රඳවල නැහැ. මොකද දෙරට අතර තියෙන ආරවුල නිසා. නමුත් කෙසේ වෙතත් මේ අවස්ථාවේදී ඉරාන විදේශ අමතිවරයා නිව්යෝර්ක් නුවරට ගිය අවස්ථාවේ ඒ අවස්ථාව භාවිතා කරමින් ඔහු විදේශ මාධ්‍යවේදීන්ට සමග සම්මුඛ සාකච්ඡා ඇති කිරීමටත් ඒකෙම ඇමරිකාව දැඩි ලෙස විවේචනය කිරීමටත් මේ අවස්ථාව උපයෝගී කරගෙන තිබුණා.
එතකොට දැන් මේ ඇමරිකාවෙන් අපිට තවත් ආරංචියක් ලැබෙනවා මේ මෙක්සිකානු මාද්‍රව්‍ය ජාවාරම් නායකයෙකු සිරගත වීම සම්බන්ධයෙන් අපි කැමති ඒ ගැනත් දැනගන්න.
ඔව්, මෙතන චරිතා එල් චපෝ එහෙම නැත්නම් ගුස්මන් කියන පුද්ගලයා දැනට ලෝකේ ප්‍රබලම එහෙම නැත්නම් ධනවත්ම මද්‍රව්‍ය ජාවාරම් කරුව හැටියට හඳුන්වලා තිබුණේ. ඔහු කීප වතාවක්ම පොලිසිය බාරයට පැමිණියත් හිරාඩස්සියට පත් වුණත් ඔහුට ඒ වයින් පැනලා යෑමේ හැකියාව තිබුණා. නමුත් දැන් ඔහු මෙක්සිකෝ රජයත් සමග ඇමරිකානු බටපිරිස් කරපු මෙහෙයුමක ප්‍රතිබලයක් හැටියට ඔහුව නිරුපද්‍රිතව අල්ලගෙන ඇමරිකාවට ගෙනල්ලා ඔහුට විරුද්ධව නඩු විභාගයක් පවත්වලා දැන් ඒ නඩුවේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් වුණා මේ සතියේ. ඒදී ඔහුව ජීවිතාන්තය දක්වා හිරේට නියම වුණා පමණක් නෙමෙයි, ඊට අමතරව තවත් අවුරුදු 30ක දඬුවමක් වෙනම ප්‍රකාශයට පත් කරා. මේක ඇත්තටම ක්‍රියාත්මක කරනවට වැඩිය උසාවිය පෙන්වන්නට උත්සාහ කරේ ඔහු විසින් කරලා තියෙන සාපරාදී කටයුතු වලට උසාවියෙන් වෙන තව වැඩිපුර දඬුවමක් හැටියට. මෙතනදී එල් චපෝ හැබැයි තමයි ගුස්මන් ඔහු මද්‍රව්‍ය පමණක් නෙමෙයි අවියාවිද වගේ ගනුදෙනු කිරීමත් ඒකම අනෙකුත් අය ඔහුට විරුද්ධ පුද්ගලයන් ඉතාමත්ම අමානුෂික ලෙස ඔවුන්ව ඝාතනය කිරීම සම්බන්ධිනුත් චෝදනා ලබලා තිබුණා. විශේෂයෙන්ම තමන්ට විරුද්ධව කටයුතු කරපු ඒ විරුද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමහර අවස්ථාවලදී පණ පිටින් වළලන වගේ කටයුතු කළයි කියලත් උසාවියේදී ප්‍රකාශ වුණා. ඒ අනුව තමයි ඔහු මේ විදිහට මේ ජීවිතාන්තය දක්වා හිරේට නියම කළ තියෙන්නේ. එතනදී ඒ හිරේට නියම වීමත් එක්තරා විදිහට විශේෂ දෙයක්. මොකද ඔහු රදවාගෙන තබන්නට නියෝග කළ තියෙන්නේ කොලොරාඩෝ ප්‍රාන්තයේ තියෙන උපරිම ආරක්ෂාව සහිත බන්ධනාගාරයක. මේ බන්ධනාගාරයෙන් කිසිම කෙනෙක් මේ වෙනකොට පැනලා ගිහිල්ලා නැහැයි කියලා වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් ඔහුව තනිවම කිසිම පුද්ගලයෙක් සමග සම්බන්ධයක් නැතිව අපි කියන මේ සොලිටරි කන්ෆයින්මන්ට් එක අනුව තමයි ඔහුගේ ජීවිතාන්තය දක්වා ඔහුව හිරේට නියම කරලා තියෙන්නේ. මේක ජාත්‍යන්තර වශයෙන් මද්‍රව්‍ය වලට එරෙහිව කරන ඒ යුද්ධයේ ඉතාමත්ම වැදගත් සම්ධිස්ථානයක් හැටියට දක්වන චරිතය. මොකද එල් චපෝගේ ඔහුගේ මද්‍රව්‍ය ජාවාරයෙන් ඔහු ලබාගත්තු ධනය ඩොලර් බිලියන 15කටත් වඩා අධිකයි කියලා කියන ඔහුට දැනට තියෙච්ච දැන් ඔහු සතුව තියෙන ධනය. ඉතින් මේක අපි බැලුවොත් ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් 4 පංගුවක් විතර වගේ ප්‍රමාණයක් ඔහු සන්තකේ තිබුණයි කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ.
එතකොට දැන් අපිට මේ එබෝලා වසංගතය සම්බන්ධයෙනුත් වාර්තා වුණා. විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ හදිසි තත්ත්වයක් ලෙසට ප්‍රකාශයට පත් කළා. ඒ ගැනත් අපි දැනගන්න කැමතියි.
මේක චරිත 4 වතාවට තමයි මේ විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය යම්කිසි රෝගකාරී තත්ත්වයක් රටක තියෙන වසංගතයන් ඒක මුළු ලෝකයටම අනතුරක් හැටියට හඳුන්වලා තියෙන්නේ. මේ වෙනකොට කොංගෝ රාජ්‍යයේ 1600කට අධික ප්‍රමාණයක් එබෝලා නිසා මේ අවුරුද්දේදී මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ එබෝලා වසංගතය දැනට කොංගෝ රාජ්‍යයේ ඉතාමත්ම ගම්බද ප්‍රදේශවල පැතිර යන රෝගයක් හැටියට හඳුන්වුවට ඔවුන්ගේ එක නගරයක ගෝමෝ නගරයේ එබෝලා වෛරසයේ තියෙන රෝගීන් කීප දෙනෙක් පෞගේ සතියේ සොයා ගන්නට පුළුවන් වුණයි කියලා වාර්තා වෙනවා. ඉතින් මේ විදිය ජනාකීර්ණ ප්‍රදේශයකත් මේ එබෝලා රෝගීන් පැතිරෙනවා නම් ඒක අසල්වාසි රටවලටත් ඒකම අනිකුත් ලෝකයේ අනිකුත් රටවලටත් මේකින් තර්ජනයක් ඇතිවෙන්න පුළුවන් කියන පදනම් මත තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ විදිහට මේ එබෝලා වසංගතය මුළු ලෝකයටම තර්ජනයක් වෙන්න පුළුවන් කියලා ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඉතින් දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස 6ක විතර කාලයේදී මේ එන්නත් ලබා දීමටත් ඒකම මේ රෝග තත්ත්වය කොංගෝවේම රඳවා ගැනීමට එහෙම නැත්නම් මේක අනෙකුත් රටකට පැතරවීම වැළැක්වීම සඳහා ඩොලර් මිලියන 700ක වගේ මුදලක් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා ජාත්‍යන්තර ආයතනයකුත් මේ වෙනකොට කරලා තියෙනවා. ඉතින් මේ එබෝලා මීට කලිනුත් ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් ඒක නැවත හිසවීමේ තර්ජනය තමයි මේ අවස්ථාවේදී ඔවුන් පෙන්වා දීලා තියෙන්නේ.
ඔව් එහෙමනම් අමල අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි නැවතත් ලබන සිකුරාදාත් ලොව වටතුලින් හමුවෙමු. අයබෝන්.
අයබෝන් චරිත.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.